අද සෙනසුරාදා හිරු සඳහම් උදෑසන ධර්මදේශකයාණන් වහන්සේ ඇහැලියගොඩ ඇරෑපොළ ශ්‍රී විශුද්ධාරාම මහා විහාරාධිකාරී ඇරෑපොළ ජාතික පාසලේ ආචාර්ය රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී කියදල සුමනසිරි ස්වාමීන් වහන්සේ.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දානංච ධම්මචරියාච ඥාතකානංච සංඝෝ අනවජ්ජානි කම්මානි ඒතං මංගල මුත්තමං තී. හිරු සදහම් උදෑසන උතුම් ධර්ම ශ්‍රවණාභිලාෂී සදහැවත් වාසනාවන්ත කාරුණික පින්වතුනි, අදත් හිරු FM මේ නාලිකාව හරහා ඔබේ දෙසවනට ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ගෙන එන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේ දිනේ එනකල් අපේ පොඩි දරුවනුත් ඉතාම කැමැත්තෙන් ආසාවෙන් බලාගෙන ඉන්න අවස්ථාවක්. හැමදාම වගේ හිරු FM නාලිකාව හරහා මේ මොහොත තුළ උතුම් ධර්ම ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ උතුම් ධර්මය ශ්‍රවණය කිරීමෙන් ජීවිතයට යහපතක් ඉටු කරගන්න තමයි බලාපොරොත්තු වන්නේ. ඒ යහපත සලසා ගන්න තමයි මේ ඇත්තෝ හැම දෙනාම මේ උතුම් ධර්මයත් එක්ක එකතු වෙලා තියෙන්නේ. ඒ ධර්මය අනුගමනය කරන ඇත්තන්ට ජීවිතේ යහපත් තැනකට ගෙනියන්න, හොඳ තැනකට ගෙනියන්න වාසනාව උදා කරගෙන තියෙනවා. පින්වතුනි, අපි මේ ලෝකයට ඉපදුනාට පස්සේ ඒ ඉපදුණු අපි මොකද කරන්නේ? ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාවත් එක්ක එකතු වෙලා ඉන්න ඕනි. බුදුහාමුදුරන්ගේ ධර්මය හොඳින් අනුගමනය කරන්න ඕනි. ඒ ධර්මය පිළිපදින්න ඕනි. ධර්මය තුල හැසිරෙන්න ඕනි. ආන් එහෙම කරන ඇත්තන්ට තමයි ජීවිතේ යහපත් තැනකට ගෙනියන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒක නිසා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් ශ්‍රවණය කරනවා කියලා කියන්නේ ඔය ඇත්තන්ගේ ජීවිතය ඉතාම ලස්සන යහපත් තැනකට ගෙනියනවා කියන එක තමයි එතනින් ප්‍රකාශ වෙන්නේ. මේ ලෝකයේ උතුම් කාරණාවන් කියලා ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ විවිධ තැන්වලදී දේශනා කරපු දේශනාවන් ඕන තරම් තියෙනවා. යහපතේ නියලෙන්න, යහපතේ හැසිරෙන්න, යහපත් සමාජයක් ගොඩනගා ගන්න මේ වගේ කාරණාවන් එක්ක ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තැන් ඕනතරම් අපිට පින්වතුනි දකින්න ලැබෙනවා. ඒ අතර එක තැනක් තමයි මේ උතුම්ම කාරණාවන් 38ක් දේශනා කරලා තියෙනවා මහා මංගල සූත්‍රය තුල. ඉතින් මේ කරුණ ටික ජීවිතයට එකතු කරගෙන අපේ ජීවිතේ ලස්සන කරගන්න මේ ඇත්තන් හැම දෙනම්ම උත්සාහවත් වෙන්න ඕනි. පින්වතුනි, මේ මංගල කියලා කියන්නේ උතුම් කාරණාවක්. මේ මංගල සූත්‍රයෙන් එක ගාථාවක් පමණයි අද ඔය දරුවන්ගේ හා මේ වැඩිහිටි සමාජයට කියා දීමට බලාපොරොත්තු වන්නේ. ඒක තුලින් ත්‍රිපිටකාගත සූත්‍රවල යම් ධර්මකාරණාවන් ටිකක් ඔය අයගේ දෙසවනට එකතු කරමින් ඒ හරහා විඥානගත කරලා යහපත් සමාජයක් ගොඩනගා ගන්න උත්සාහ කරන්න කියන එක තමයි මතක් කරන්න ඕනි කාරණේ. පින්වතුනි, අද මම මාතෘකා කරගත්තේ දානංච ධම්මචරියාච ඥාතකානංච සංඝෝ අනවජ්ජානි කම්මානි ඒතම් මංගල මුත්තම. මේකෙන් මොකක්ද අද දවසේ ප්‍රකාශ කරන කාරණේ? මේ දානංච කියන වචනය පුතේ අපි වෙන්කරගමු, හඳුනා ගනිමු. ඒ ධර්මය තුළ මේ දානංච කියලා විස්තර කරලා තියෙන්නේ මොකද්ද කියන එක පිළිබඳව හරි අවබෝධයෙන් තේරුම් අරගෙන ක්‍රියා කරමු. මේ දානංච කියන වචනය ත්‍රිපිටකයේ ඕන තරම් විස්තර කරලා තියෙනවා. දානය කියන එක, දීම කියන එක, ඔය දරුවන්ගේ හිතේ නිරන්තරයෙන්ම කිලිටිවන අවස්ථා නැත්තම් සිතුවිලි තුනක් තියෙනවා පුතේ. මොනවද කියලා මතක් වුණාද? බලන්න, නිරන්තරයෙන් අපේ හිතේ ආසාවන් ඇති වෙනවා. ඇඳුම් පැළඳුම් ගැන, ආහාර පාන ගැන, ආදරය සෙනෙහස ගැන, වෙනත් විවිධ හැඟීම් සමුදායන් ගැන ආන්න අපේ හිතේ ආසාවක් ඇති වෙනවා. ඒ ආසාවට කියනවා ලෝභ සහගත චේතනාවක් කියලා. මේ ලෝභී හැඟීමෙන් යම් කිසි කෙනෙක් ක්‍රියාත්මක වෙනවා නම් ආනේ ලෝභය කියන එක අකුසල චෛතසිකයක් කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට හේතුනි. එතකොට මේ ලෝභය කියන එක අපේ හිත නිරන්තරයෙන්ම කිලිටි කරන දෙයක් පුතේ. ඒක නිසා භාග්‍යවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ තියෙන්නේ ලෝභය නැති කරලා දාන්න ඕනි කියන එකයි. ඒකට අකුසල මූලයක් හැටියටයි, අකුසලයේ උපදවන මුලක් හැටියට තමයි මේ ලෝභය කියන එක හඳුන්වලා තියෙන්නේ. ඒ වගේම හිත කිලිටි කරන ඊළඟ කාරණේ තමයි පුතේ ද්වේෂය කියන එක. මේ තරහා ඇතිවෙන ගතිය අපේ හිත නිරන්තරයෙන්ම කිලිටි කරනවා. මේ දරුවන්ට සමහරක් වෙලාවට කේන්ති යනවා, තරහා ඇති වෙනවා. ආනේ තරහා යන ගතිය, කේන්ති ඇති වෙන ගතිය, දේශසාගත සිතුවිලි, මේ ඔක්කොම අපි නැති කරලා දාන්න තමයි උත්සාහ කරන්න ඕනි. ඊළඟට මෝහසාගත සිතුවිලි ඇති වෙනවා. මුලා වෙලා වැරදි දෘෂ්ටියෙන් එල්බගෙන, 62ක් වූ මිත්‍යා දෘෂ්ටියෙන් එල්බගෙන අපේ ජීවිතය අපි ගෙවාගෙන යනවා මේ වැරදි තැන්වලට යොමු කරගන්න. එහෙනම් මෙන්න මේ දෘෂ්ටි වලින් අපේ හිත මුදවා ගන්න පුළුවන් නම් යාන්නේක වටිනා කාරණයක්. නමුත් නිරන්තරයෙන්ම මෙතන හොඳයි අතන හොඳයි හෝ මේ කාරණේ හොඳයි අර කාරණේ හොඳයි කියලා බුදුහාමුදුරුවන්ගේ දේශනාවට පරිබාහිරව ඇති කරගන්න සිතුවිලිත් එක්ක ජීවිකාව ගෙවාගෙන යනවා. ආන්නේ ජීවිතය තුළ ලොකු වැරැද්දක්, එහෙම නැත්නම් ජීවිතයට හානියක් අපි කරගන්නවා. මේ ලෝභ දේශ මෝහ මගින් ඇති කරන්නේම පුතේ අපේ ජීවිතේ වැරදි තැනකට ඇදගෙන යන එක, වැරදි පාරකට යොමු කරන එක, වැරදි සිතුවිලි ගොඩ නගන එක. අන්න ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළින් ඔය ඇත්තෝ අන්තර්ගත කරගන්න ඕනි, ඇතුළු කරගන්න ඕනි මම මේ ලෝභ දේශ මෝහ කියන අකුසල මූලයන් සිඳලා බිඳලා දාන්න ඕනි කියලා. ඒ මූලික කාරණය තමයි යටපත් කිරීම. ලෝභයේ දේශයේ මෝහයේ ඇති වුණාම යමක් දෙන්න හිතෙන්නේ නැහැ පුතේ. පරිත්‍යාග කරන්න හිතෙන්නේ නැහැ. එයාට නිරන්තරයෙන්ම හිතෙන්නේ ආසාවන් නිසා ඇති කරගන්න, මගේ කරගන්න, තමන් සන්තක කරගෙන තියාගන්න. ඒතොර පරිත්‍යාගය කියන එක, අතහැරීම කියන එක එයා තුලින් ගිලිහිලා යනවා. ඒ ගිලිහුණු කෙනෙකුට දානංච දන් දීම බෑ පුතේ. දැන් උතුම් මංගල කාරණාවක් හැටියට භාග්‍යවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දක්වන්නේ දානේ කියන එක. ඒ උතුම් කාරණයේ වෙනුවට ඊටාම පහත් මට්ටමේ කාරණයක් වෙනවා. ලෝභය ඇති වුණාම, දේශය ඇති වුණා, මෝහය ඇති වුණා. ඔය දරුවන් අපේ වැඩිහිටි ආච්චි අම්මලා සීයලා වැඩිහිටි සමාජයේ හැම කෙනෙක්ම අහලා තියෙනවා. මොකක්ද අහලා තියෙන්නේ? මේ දන් දීම සම්බන්ධයෙන්. දන් දීම සම්බන්ධයෙන් අහලා තියෙනවා. එතකොට ඒ දන් දීම සම්බන්ධයෙන් අහලා ඒ දානය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා, දන් දීලා තියෙනවා. එතකොට ඒ දන් දීම පිළිබඳව ප්‍රගුණ කරලා තියෙනවා. දැන් ලෝභ දේශ මොහ ආදී අකුසල ධර්මයන් යටපත් කරලා තමයි මේ දන් දීම හුරු පුරුදු කරගන්නේ. එතනින් තොර වුණාම දන් දීම හුරු පුරුදු වෙන්නේ නැහැ. ආන්න ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුල අන්තර්ගත වෙන්නේ දන් දීමට නම් ඒ අකුසල මූලයන් යටපත් කරන්න ඕනේ. එතකොට මේ දානංච කියන වචනය පුතේ විස්තර කරන්නේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ දම්පැන් පිදීම කියන එක. එතකොට අපිට දන් දීම වශයෙන් විවිධ කාරණාවන් දෙන්න පුළුවන්. සතුටු චේතනාවෙන් නැවත ලබා ගැනීමක් අරමුණක් නැතිව අතහැරලම යමක් කාට හරි දෙනවනම් ආන ඒක තමයි දානය කියලා කියන්නේ. සතුටු චේතනාවෙන් චේතනාව පිරිසිදු වෙන්න ඕනි. ඒ පිරිසිදු චේතනාවෙන් සතුටු සිතින් යුක්තව කෙනෙකුට අතහැරලම යමක් පරිත්‍යාග කරනවනම් ආන ඒකට කියනවා දන් දීම කියලා. ආන්න එතකොට ඒ දන් දීම ඇති කරගන්න නම් අලෝභ අද්දේශ අමෝහ කියන කුසල මූලයන් ඉස්මතු වෙන්න ඕන. ඊළඟට මේ දන් දෙන අය සත්පුරුෂයෙක් බවට පත් වෙනවා. එතකොට සත්පුරුෂයෙක් දන් දෙනකොට ඒ සත්පුරුෂය දෙන දාන වර්ග විවිධ තැන්වල දේශනා කළා තියෙනවා. අංගුත්තර නිකායේ පුතේ අට්ඨක නිපාතේ දාන වර්ගයට අය සත්පුරුෂ දාන සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මේ සත්පුරුෂ දාන සූත්‍රයේදී කරුණු අටක් කියනවා දන් දෙන තැනැත්තාගේ ගති ලක්ෂණ විස්තර කිරීමට. ආන්න එතකොට මේ දන් දෙන තැනැත්තාගේ ගති ලක්ෂණ මොනවාද? එතකොට බුදුරජාණන් වහන්සේ ඒ දන් දෙන තැනැත්තාගේ ගති ලක්ෂණ විදිහට මොනවද මේ සත්පුරුෂ දාන සූත්‍රයේදී දේශනා කරලා තියෙන්නේ? පළවෙනි එක තමයි පිරිසිදු දෙය දෙයි. පළවෙනි එක පිරිසුදු දෙය දෙයි. පිරිසුදු දෙය දෙනවා කියලා කියන්නේ අපි ළඟ තියෙන අඳින්න බැරි දේවල් දෙන එකවත්, කන්න බැරි දේ දෙන එකවත්, එහෙම නැත්නම් වැඩ කරන්නේ නැති දෙයක් වෙන කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියලා දෙන එකවත් ඒක නෙවෙයි. තමන්ට තියෙන ඉහළම දේ අතහැරලා දෙන එක, තමන්ට තියෙන වටිනාම දේ අතහැරලා දෙන එක, පිරිසිදුව දෙන එක. ඒක පිරිසිදුව කියලා කියන්නේ අපි හිතමු දානයක් පිළියෙල කරනකොට වුණත් පුතේ ඒක ඊටාම පිරිසිදුව තමයි අපි පිළියෙල කරන්නේ. ඒ පිළියෙල කරන දෙය ඊටාම පිරිසිදුව පිළියෙල කරනවා නම් ආනේ දාන් දීමට තමයි අපි කියන්නේ පිරිසිදුව ප්‍රණීතවත්ව දෙන්න ඕනේ. එතකොට පිරිසිදුව හැමදේම කිසිදු දෙයක් අපිරිසිදු ස්වභාවයට පත් නොකර ඊටාම අනිත් දානය ලබා ගන්න කෙනාට එය සුදුසු පරිදි ප්‍රණීතවත් වෙන්න ඒක පිරිසිදු භාවය ඇති කරගෙන දන් දෙන්න ඕනි. පළවෙනි කාරණේ එතකොට පිරිසිදුව දන් දෙනවා කියලා අන්න මෙතෙන්දී සඳහන් කරනවා. දෙවෙනි කාරණේ බලන්න. දෙවෙනි කාරණේ ප්‍රණීත දෙය දෙයි. ප්‍රණීත දෙය දෙනවා කියන්නේ මොකක්ද? ප්‍රණීතවත් දෙයක් දෙනවා කියලා කියන්නේ කෙනෙකුට මේ දන් දීමේදී ඉතාම ප්‍රිය මනාපවන ස්වරූපයට ඒ දානේ මොනවද හදන්නේ, මොනවද දෙන්නේ කියලා ආන්නේවා කැපසරු පරිදි පිළිල කරලා දෙන්න ඕනි. දානේ ප්‍රණීතවත් වන විදියට, ඒක කැමති වන විදියට මේ දේවල් ලබා දෙන්න ඕනි. මෙතකොට බලන්න ඒ ඇතිවන හිත හරිම සතුටු චේතනාව පුතේ ඇති වෙන්නේ. අපි දන් දෙනකොට එකක් පිරිසිදුව දෙන්න ඕනි, ඊළඟට ප්‍රණීතවත්ව දෙන්න ඕනි, ඊළඟට සුදුසු කල්ලි දෙයි, ඊළඟට බලන්න සුදුසු වෙලාවෙදි තමයි දන් දෙන්න ඕනි. සුදුසු වෙලාවෙදි දන් දුන්නේ නැත්තම් අපිට ඒක දීගන්න බැරි වෙන්න පුළුවන්. මේ වෙලාව අවස්ථාව තමයි මේක පරිත්‍යාග කරන්න කියලා හිතන එක. කින්ද සුදුසු වෙලාවේ දන් දුන්නාම අපිට ඒකේ විෂ්ට විපාක ලැබෙනවා. සුදුසු වෙලාව තමයි පුතේ මනුස්ස භවයක් ලබා ගැනීම. මේ ලබලා තියෙන මේ සුදුසුම කාලේ ඊළඟට බුදුහාමුදුරුව පහළ වෙලා ඉන්න ඕනි. උන්වහන්සේගේ ඖරස පුත්‍ර මහා සංඝරත්නේ වැඩ ඉන්න ඕනි. මේ මහා සංඝරත්නයේ වැඩ ඉන්නවනะ උන්වහන්සේ දේශිත ධර්මයේ තියෙනවනะ බුදුහාමුදුරුව පහළ වුණ සමයක් නะ ඒ සමය තුල ඔබ මනුස්ස ආත්මයක් ලබාගෙන නම් මේක තමයි සුදුසුම කාලේ. එතකොට ඔය දරුවන්ට එහෙම නැත්නම් වැඩිහිටි සමාජයට තියෙන්නේ යමක්ද සතුටු චේතනාවෙන් පරිත්‍යාග කරන්න අත පුරුදු කරගෙන තියෙන්න ඕනි. අතහරින්න පුරුදු කරගෙන තියෙන්න ඕනි. මේ දානේ දෙන්න සුදුසු කල්ලියේ දෙන්න ඕනි. එතකොට අපිට මේ සුදුසුම කාලේ තමයි ඇවිල්ලා තියෙන්නේ. මෙහෙම සතුටු චේතනාවෙන් එහෙම පින්දහම් කරන කෙනෙක් ඉන්නවනම් පොඩි කාලේ ඉඳන් පුරුදු පුහුණු වෙලා නම් ආනේ දරුවන්ගේ ජීවිතය හරීම ලස්සන තැනකට යනවා. යහපත් තැනකට යනවා. හොඳ තැනකට යනවා. හොඳ දේවල් ක්‍රියාත්මක කරන්න හිතෙන දරුවන් බවට පත් වෙනවා. ඒක නිසා එතෙන්දි දේශනා කරනවා සුදුසු කල්ලි දන් දෙන්න කියලා. තුන්වෙනි කාරණේ හැටියට සුදුසු වේලාවදී දන් දෙන්න කියන. හතර කැප වූවක් දෙන්න කියලායි කියන්නේ. ඒක භික්ෂුන් වහන්සේලාට දෙනවා වෙන්නත් පුළුවන්. වැඩිහිටි සමාජයට දෙනවා වෙන්නත් පුළුවන්. යාචකාදීන්ට දෙනවා වෙන්නත් පුළුවන්. විවිධ බලු කපුටු ආදී සත්ව වර්ගයා විශේෂ දෙනවා වෙන්නත් පුළුවන්. කූඹුවෙකුට යමක් දෙනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉඳුල් පිඟාන හොදලා වීසි කරන වෙලාවක් වෙන්නත් පුළුවන්. සුද්‍ර ජීවීන් ආරම්භය ආයේ ආහාරයක් වේවා කියලා හිතලා පරිත්‍යාග කරන වෙන්නත් පුළුවන්. කැප වූවක් දෙන්න කියලා කියන්නේ ඒ අයට ගැළපෙන අය. යම් දෙයක් මෙන්න මේක කැපසරුප් කියලා හිතෙනවා නම් දන් දීමේදී ආන්නේ කැප දේ විතරක් පරිත්‍යාග කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා භික්ෂුන් වහන්සේලාට දානේ දෙනකොට ඒක වෙනම කැප වූවක් දෙන්න ඕනේ. සත්පුරුෂයෙක්ගේ ගති ලක්ෂණයක් තමයි තවත් මේ කැප වූ දෙයක් දෙන එක. ඒතකොට භික්ෂුන් වහන්සේලාට දෙනකොට උපාසක උපාසිකාවන්ට දෙනකොට යාචකාදීන්ට දෙනකොට ඒ වගේම සත්ව වර්ගයාට දෙනකොට මේ අයට කැප වූ දේවල් වෙනස් වෙන්න පුළුවන් පුතේ. එහෙනම් ඒ කැප වූ දේවල් සතුටු චේතනාවෙන් පරිත්‍යාග කරන්න පුරුදු පුහුණු වෙලා තියෙන්න ඕන. ඊළඟට පරීක්ෂා කොට දෙන්න ඕනි. ඊළඟ කාරණේ පස්වෙනි එක පරීක්ෂා කරලා මේක භික්ෂුන් වහන්සේලාට කැපයිද? මේක පරිත්‍යාග කරන්න සුදුසුයිද? බුදුහාමුදුරන්ට බුද්ධ පූජාව තියන්න මේක සුදුසුද? කැපසරුප්ද? ආන්නේ ඒ විදිහට පරීක්ෂා කරලා මේ දානීය පිරිනමන්න ඕනි. එහෙම දානීය පිරිනමනකොට ඒක කැපසරුප් පරිදි තමයි මේක දෙන්න කියලා කියන්නේ. පරීක්ෂා කරන්න ඕනි. පරීක්ෂා කරලයි මේ දානීය පූජා කරන්නේ. ඒක නිසා ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ අන්තර්ගත වෙන්නේ අන්න මේ දානීය දෙනකොට පරීක්ෂා කරලා දෙන්න ඕනි කියලා. ඉලා නිරතුරුවම දන් දෙන්න පුරුදු පුහුණු වෙන්න ඕනි. දැන් හිතන්න අපේ හිත තුල ලෝභ දේශ මොහොයි තියෙනවානේ. ඕක යටපත් කරලා තමයි පුතේ අපි දන් දෙන්නේ. ගහක පිළිලයක් ඇදිලා ටිකක් යටපත් වෙන්න කියලා ඒකේ කොළ අතු ටික කපලා මුල් කෑල්ලක් ඉතුරු වෙලා තියෙනවා. අපි ඕක කපලා ඉවත් කරලා අපි හිතනවා දැන් ඔක්කොම හරි කියලා. ආයේ ටික කාලෙකින් ඇවිල්ලා බලනකොට මේ දරුවන්ට වැටහෙනවා අර මුල නිසා නැවත ලියලලා මේ ගස සමහර විට ඉස්සලා තිබුණටත් වැඩිය ආක්‍රමණය කරලා තියෙනවා වෙන්න පුළුවන්. ඔය ලෝභ දේශ මොහ කියන අකුසල මූලත් එහෙම තමයි. නිතර නිතර යටපත් කළේ නැත්තම් නැවත ඉක්මනින්ම ඉස්මතු වෙන්න පුළුවන්. ආසාවන් විසින් අපිව පෙළන්න පුළුවන්. දේශයේ මගින් මෝහයේ මගින් අපිව පෙළන්න පුළුවන්. මේ සිත තමයි නිතරම අපි පාලනය කරගන්න ඕනේ. ඒ නිසා මේ නිරතුරුවම දීම පුරුදු කරගන්න ඕනේ. ඒ දෙන්න හැම වෙලාවෙම සමහරක් වෙලාවට ධනෙ නැති වෙන්න පුළුවන්. ධනෙ නැති වුණාට මේ පරිත්‍යාගය කියන එක අපේ ජීවිතයට ඇති කරගන්න ඕනේ. ඒ පරිත්‍යාගය කරනකොට අපිට අපි ළඟ තියෙන මොන වගේ දෙයක්ද? සුළු දෙයක් වෙන්න පුළුවන්. ඒ දෙයින් දෙන්න පුළුවන් දෙයක් තියෙනවා නම් නිරන්තරයෙන් අත පුරුදු කරගන්න ඕනි මේ දන් දෙන්න. ඒ කෙනෙකුට නැති දෙයක් මා ළඟ තියෙනවා නම් අතහැරලා දෙන්න පුළුවන් නම් කොච්චර වටිනවද? ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තරම් දීම ප්‍රගුණ කරපු උත්තමයෙක් මේ ලෝක ධාතුයේ කිසිදු අයුරකින් පහළ වෙලා නැහැ. උන්වහන්සේ තරම් දීමේ දක්ෂ දන්න කෙනෙක් මේ ලෝක ධාතුයේ නැහැ. පුතේ බුදුහාමුදුරෝ දන් දෙනකොට උන්වහන්සේ ඇඟේ ලේ සම් මස් නහර හැමදේම දන් දීලා තියෙන. එතනින් පරිබාහිර වස්තු ගැන තවත් මොන කතාද? ඒක නිසා බුදුහාමුදුරෝ සුවකීය චරිතය තුළින් ජීවිතය තුළින් මේ කාරණේ ඉතාම මනාව ප්‍රගුණ කරලා අපිට කියා දීලා තියෙන. නිරන්තරයෙන් දන් දීලා දන් දීලා දන් දීලා තමයි මේ තෘෂ්ණාව ප්‍රහීන කරන්නත් හේතු වුණ කාරණයක් බවට පත් වෙන්නේ. ඒක නිසා අන්න නිරතුරු දේ දෙන්න කියලා කියනවා. ඊළඟට දෙන දේ කෙරේ සිත් පහදවාගෙන දෙන්න කියලා කියනවා. සත්පුරුෂයෙක්ගේ තවත් ගති ලක්ෂණයක් තමයි මේ දන් දෙනකොට සිත පහදවාගෙන ඉන්න ඕනි. අනිත් අය කරන්නන් වාලි කරන්න එපා කවදාවත්. අනිත් අය දෙන්නන් වාලි දෙන්න යන්න එපා දානේ කවදාවත්. මේ දානය දෙන්න ඕන්නේ කොහොමද? සිත පහදවාගෙන තමයි දන් දෙන්න ඕනේ. සිත පහදවාගෙන දෙනකොට ආන්න යාගේ ජීවිතයේ ගොඩාක් ලස්සන තත්වයට පත් වෙනවා. ඒතොර සිත පහන් කරගෙන තමයි දන් දීම සිද්ධ කරන්න ඕනේ. සිත පහදීමෙන් යුක්තව දන් දෙන්න ඕනේ. ඊළඟට දී සතුටු සිත් ඇතිව ජීවත් වෙන්න ඕනේ. සත්පුරුෂයෙක්ගේ ඊළඟ ගති ලක්ෂණයක් තමයි පුතේ මේ යමක් පරිත්‍යාග කරලා සතුටු චේතනාවක් ඇති කර ගැනීම. සතුටු සිතිවිල්ලක් ඇති වෙන වාරයක් ගානේ ආන්න එයාගේ ජීවිතේ මොකද වෙන්නේ? බොහොම ලස්සන තැනකට යනවා. දී සතුටු සිත් ඇති වෙන්න ඕනි මේ අටවෙනි කාරණේ හැටියට දක්වනවා. බලන්න මේ සත්පුරුෂ දාන සූත්‍රයේදී මේ දානංච කියන කාරණය සත්පුරුෂයෙක් විදිහට දන් දෙන්නේ කොහොමද කියන එක, පරිත්‍යාග කරන්නේ කොහොමද කියන එක විස්තර කරනවා. එතකොට මේ බණ ටික අහන අපේ දුව පුතා පාසල් ජීවිතයේ තුල ඔයා සන්තකයේ දේවල් යම් දරුවෙකුට මෙතෙක් පරිත්‍යාග කරලා තියෙනවනම් මම මෙහෙම දෙයක් දීලා තියෙනවා ආයේ කවදාවත් ඉල්ලුවෙත් නැහැ ඒක මොකද කරේ කියලා බලාපොරොත්තු නොවනන. පන්සලට ගිහිල්ලා මල් පහන් පූජා කරනවා විතරක් නෙවෙයි අම්මලා තාත්තලාත් එක්ක දානෙ අරන් ගිහිල්ලා පූජා කරලා ගොඩාක් සතුටු වුණාන. ඊළඟට වස් පිංකම් වලදී විවිධ දේවල් පරිත්‍යාග කරාන. ඊළඟට තමන්ගේ යම් කිසි වෙලාවල් වල අවුරුද්දකට ආදී සෑ අවස්ථාවන් වල විවිධ තෑගි භෝග අරගෙන කාට හරි පරිත්‍යාග කරලා සතුටු වුණාන. ගෙදර හුරතලයට ඇති කරන සතාට විතරක් නෙවෙයි මඟ තොටේ ඇවිදින සතෙකුට හරි උඩ ඉගිලෙන කුරුල්ලෙකුට හරි කාට හරි ආහාර පාන ටිකක් දුන්නා නම් ඉඳුල් පිඟාන වීසි කරනකොට මේ දරුවන්ගේ හිත් තුළ පහළ වුණා නම් මේත් ආහාරයක් වේවා කාගේ හරි කියලා වීසි කරනවා නම් හැමදාම ඔයා මේ ලෝකෙට පහළ වුණ සත්පුරුෂම දරුවෙක්, සත්පුරුෂම වැඩිහිටි අම්මා තාත්තා කෙනෙක්. එවැනි දේවල් කරලා තියෙනවා නම් මේ බණපදයත් එක්ක ගොඩාක් සතුටු වෙන්න පුළුවන්. මේ සමාජයට, මේ මනුස්ස ලෝකයට වටිනා කියන සම්පතක් විදියට බිහි වෙච්ච උතුම් දරුවෙක් කියන එක, උතුම් පුද්ගලයෙක් කියන එක, සත්පුරුෂ පුද්ගලයෙක් කියන එක මේ සූත්‍රයට අනුව ඔය අතට පහදලි කරගන්න පුළුවන්. ඒක නිසා මෙන්න මේ කාරණාට පිරිසුදු දෙය දෙන්න ඕනි දෙනකොට, ප්‍රණීත වූත් වූ දෙයක් දෙන්න ඕනි, සුදුසු කල්ලියේ දෙන්න ඕනි, කැප වූ දෙයක්ම දෙන්න ඕනි, පරීක්ෂා කරලා දෙන්න ඕනි, නිරතුරුවම ඒ දෙය දෙන්න ඕනි, ඊළඟට සිත පහදවාගෙන මේ දෙන්න ඕනි, සතුටු සිත් ඇති කරගෙන ඉන්නවා නම් ආන්නයට කිව්වා සත්පුරුෂයා කියලා. මේ සත්පුරුෂ දාන සූත්‍රයට අනුව දානංච කියන කාරණය කොච්චරනම් පැහැදිලි වෙනවද පුතේ? ඊළඟට මේ දානේ දෙන අයට මොනවද ලැබෙන්නේ? අන්නේ ලැබෙන ආනිසංස බොහෝ තැන්වල දේශනා කරලා තියෙනවා. ඒ දේශනා කරපු ආනිසංස අතර අංගුත්තර නිකායි පංචක නිපාතේ සුමනා වග්ගයට අයත් මේ දානානිසංස කියලා සූත්‍රයක් තියෙනවා පුතේ. මේ දානානිසංස සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ දානයංච කියන වචනය තුල ලැබෙන ආනිසංස පිළිබඳව මොනවද දේශනා කරලා තියෙන්නේ? පංචමේ භික්කවේ දානේ ආනිසංස මානෙනි, මේ දානේ ආනිසංස පහක් තියෙනවා. කතමේ පංච මොනවද ආනිසංස වර්ග පහක් මෙන්න මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ පළවෙනි එක දක්වන බහුනෝ ජනස පියෝ හෝති මනාපෝ. දන් දෙන කෙනා බොහෝ ජනයාට ප්‍රියමනාප කෙනෙක් බවට පත් වෙනවා. අර සත්පුරුෂ දාන සූත්‍රයේදී ආකාරයට දන් දෙන තැනැත්තාට නැත්තම් චූටි දුව පුතාට අපේ වැඩිහිටි සමාජයට ඊළඟට කියන කාරණයක් තමයි බහුනෝ ජනස පියෝ හෝති මනාපෝ. බොහෝ ජනයා ප්‍රියමනාප කෙනෙක් බවට පත් වෙනවා. බොහෝ දෙනෙක් කතා වෙනවා ඒ ගෙදර මහා සත්පුරුෂ පුතෙක් ඉපදිලා, ඒ ගෙදර මහා සත්පුරුෂ දියණියක් ඉපදිලා, අනේ ඒ දරුවන් හරි වාසනාවන්තයි, මොන තරම් දේවල් ඒ අයට අම්මලා තාත්තලා ගෙනත් දුන්නත් අනිත් පැත්තට කවුරු හරි දෙයක් ඉල්ලුව දෙන්න පුළුවන් දෙයක් නම් කිසිදු ලෝභකමක් නෑනේ දරුවන් තුළ. ඒ ගෙදර ඉන්න හරි අර අම්මා හරියම හොඳයි, නිතරම දන් දෙනවා, මොන දේ ඉල්ලුවත් ගෙදර තියෙනවා නම් දෙනවා. ඉස්සර පුතේ අපේ පැරණි සමාජය තුළ ගෙදරට කවුරු හරි ආගන්තුකව ආවොත් ටිකක් හවසට විවේකයෙන් කතා කර කර හිටියා. ඒ අයට බත බුලතින් සංග්‍රහ කරලා මිසක් ගෙදරින් යව්වේ නෑ. අයියේ කෑම ටිකක් කම්, අක්කේ කෑම ටිකක් කාලා යම්. ගෙදර වැඩියෙන් අනිවාර්යයෙන්ම ප්‍රමාණයක් හැමදාම බත් වලින් නිර්මාණය කරනවා නැත්තම් උයනවා. ඇයි ඒ? ගෙදරට එන කෙනෙක් කවුරු හරි එන එක පුදුමාකාර සතුටක් වින්දා. ඒ ආවහම කෑම ටිකක් දීලම තමයි යවන්නේ. ඒ ගති ලක්ෂණය ඉතාම ඉහලින් තිබුණ පැරණි සමාජය තුළ. එතකොට කතා වෙනවා ඒ ගෙදර මෙන්න මේ වගේ පරිත්‍යාග කරන්න කැමති නිවස. ඊළඟට බලන්න යම් දෙයක් පරිත්‍යාග කරනකොට දෙනකොට ඒක කොච්චර වටිනවාද කියලා යාළුවෝ ගොඩාක් එකතු වෙන්නේ නෝ. හැබැයි දුවේ පුතේ පරිස්සමෙන් සමහරක් දරුවන්ට මේ සත්පුරුෂ ගති ලක්ෂණ නැති වෙන්න පුළුවන්. ඒ සත්පුරුෂ ගති ලක්ෂණ නැති නිසා වුන් මොකද කරන්නේ? ලාභ අපේක්ෂාවෙන් මේ ඔබව ඇසුරු කරනවා වෙන්න පුළුවන්. ඔබ දෙන දේ සතුටින් දෙන්න. නමුත් ජීවිතේ සම්පූර්ණයෙන්ම කඩා වැටෙන විදියට, යොමු නොවන විදියට, වැරදි පැත්තකට ඇදගන්න විදියට යොමු වෙන්න පුළුවන්. ඒක නිසා මිතුරන් ඇසුර වුණත් හරි පරිස්සමෙන් කරන්න ඕනේ. දන් දිය යුතු තැනට ඉතාම ප්‍රණීතවස්ස සුදුසු පරිදි දෙනකොට ආන්නේ දරුවන් ගැන, වැඩිහිටි සමාජය ගැන ඇතිවෙනවා ප්‍රියභාවයක්. දන් දෙන කෙනා ඉතාම ප්‍රියභාවයක් ඇති වෙනවා. දානේ ආනිසංස දේශනා කරන තැන දක්වන කාරණයක් තමයි වර්ණය ඇතිවෙනවා කියන එක. ශරීර වර්ණය ලස්සන වෙනවා. ඇයි? එයා පරිත්‍යාග කරලා නිතරම නිරාමිස ප්‍රීතියක් වින්දනය කරන කෙනෙක් බවට පත් වෙනවා. මේ නිරාමිස ප්‍රීතිය වින්දනය කරනකොට මොකද වෙන්නේ? අන්න සතුට දැනෙනවා. ඒ සතුටත් එක්ක ලේ ධාතුව පාරිශුද්ධ වෙනවා. එයාගේ මුහුණ ප්‍රියමනාප වෙනවා. මේ බණ ටික අහන අපේ දුව පුතා වගේම වැඩිහිටි සමාජයේ දන් දීලා තියෙනවනේ. බලන්න පොඩ්ඩක් කණ්ණාඩිය ළඟට ගිහිල්ලා දන් දීලා හිත සතුටු කරගත්තට පස්සේ මොන තරම් ලස්සන වෙලාද කියලා. දන් දීපු දවසේ කොච්චරනම් හිතට සතුටුද? ඒක කියන්න බෑ කාටවත්. සමහරක් වෙලාවට ගෙදර දානය දුන්නාම ඒ වැඩිහිටි සමාජයේ වුණත් හැම වෙලාවෙම බලාගෙන ඉන්නේ ඒ දානය දීලා කොච්චර සතුටක් විඳිනවද එදා දවසේ. ඒ දානි දෙන්න කලින් නිදි වරාගෙන ගෙදර පිරිසිදු කරලා කොච්චර දේවල් කරනවාද. මේ දානි දීලා ඉවරුනාම හිතේ තියෙන අප්‍රමාණ වූ සතුටක්, ඒක කියාගන්න තේරෙන්නේ නැහැ, කාටවත් කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් නිශ්ශබ්දව ඉන්නවා. ඒ ඉන්නකොට තව කෙනෙක් ඇවිල්ලා කියනවා, අනේ දානි හොඳට කෙරුණා, හිත ඇතුළට පුදුම සතුටක් දැනෙනවනි. ආන්නේක තමයි ප්‍රියභාවයේ පළවෙනියටම ඇති කරගන්නවා, මනාප භාවය ඇති කරගන්නවා, ප්‍රියමනාපෝ. හැමෝම ඇවිල්ලා කතා කරනවා ඒ ගෙදර ලස්සන පින්කමක් සිද්ධ කළා, ඒ ගෙදර යාචකයෙන් කවුරු ගියත් අනේ මොනවහරි දෙයක් දෙනවා, සත්වයින්ට ආහාර ඒ ගෙදර පිළියෙල වෙනවා, විවිධාකාරයෙන් මොන දේ ඉල්ලුවත් තියෙනවා නම් දෙනවා, හරි හොඳ අම්මා කෙනෙක්, හරි හොඳ තාත්තා කෙනෙක්, අයියා කෙනෙක්, අක්කා කෙනෙක්, දුවේ පුතෙක්. මේ දන් දීම ප්‍රගුණ කරාම පුතේ ආන්න බලන්න එයා ප්‍රියමනාප කෙනෙක් වෙනවා. අපි කොච්චර කැමතිද කෙනෙකුට ප්‍රියමනාප කෙනෙක් වෙන්න. ප්‍රියමනාප වෙන්න නම් මෙන්න මේ සූත්‍රයේදී කියනවා බහුනෝ ජනස පියෝ හෝති මනාපෝ. බොහෝ ජනයාට ප්‍රියමනාප වූ තැනැත්තෙක් බවට පත් වෙනවා කියලා ආන්න මේ සූත්‍රයේදී මෙතෙන්දි දේශනා කරනවා. ඊළඟට සන්තෝ සප්පුරිසෝ බජති. දන් දෙන කෙනාට දෙවෙනි ආනිසංසය හැටියට දක්වන සාන්ත වූ සත්පුරුෂයන් ඇසුරු කරන්න ලැබෙනවා කියලා. දැන් පන්සලකට දානි අරන් යනවා, සලාක දානේ වතා දානි කියලා අපි කියන්නේ දානි අරන් ගියා කියලා හිතන්නේ. එතකොට භික්ෂුන් වහන්සේලා ළඟට ගිහිල්ලා බණපදයක් අහලා පින් අනුමෝදන් වෙලා එන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට විහාරයට ගිහිල්ලා බුද්ධ පූජාව අග්‍රකොට සැරන් ගිහිල්ලා එදා ජේතවනාරාමේ වැඩ හිටිය ඒ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේටයි අපේ මේ ප්‍රණීතවත්ව පිළියෙල කරන දානේ අග්‍රභාගයේ පූජා කරන්නේ කියන හැඟීම ඇති කරගෙන විහාරයට ගිහිල්ලා පූජා කරන්න ඕනි පුතේ. අම්මා පිටිපස්සෙන් තාත්තා පිටිපස්සෙන් ඇටිලා පන්සලට ගිහිල්ලා ඒ දානේ බුද්ධ පූජාව අරන් ගිහිල්ලා ඒක පූජා කරන වෙලාවේ ආසනේ තැම්පත් කරනකොට ওই දරුවොත් ඒක අතගහලම තැම්පත් කරන්න ඒ වෙලාවේ හිතින් මවා ගන්න ජේතවනාරාමේ බුදුරැස් විහිදුවමින් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නෝ ජීවමාන සංඥාවෙන් දකින්න පුතේ. ඒ ජීවමානෝ බුදුහාමුදුරන්ට මේ අපි පිළියෙල කළ දානේ පූජා කරන්නේ කිව්වාම ඔයාගේ හිත පොඩි කාලේ ඉඳන්ම බුදුහාමුදුරුවෝ ගැන අප්‍රමාණ ගෞරවයක් ඇති වෙනවා. ඊළඟට ඒ දානේ ඉතාම සතුටින් පූජා කරනවා වෙනවා. ගාථා කියනකොට ඇස් දෙක පියාගෙන බුදුහාමුදුරු හිතින් මවා ගන්න. උන්වහන්සේගේ ශ්‍රීපතුල් දෙපා මුල දන ගහගෙන පිළියෙල කරගෙන ආපු මේ බුද්ධ පූජාවයි මම බුදුහාමුදුරන්ට පූජා කරන්න කියලා හිතන. ආන්නේම හිතනකොට ඒ සාන්තවත් වූ බුදුහාමුදුරන්ගේ ආසන්නයට ගියා හා සමානයි. උන්වහන්සේගේ සමීපයෙන් ඉන්නවා සමානයි. උන්වහන්සේගේ දේශනාවන් ඇහෙනවා හා වගේ දැනෙන්න පටන් ගනි. ඊළඟට දානශාලාවට ආවාම භික්ෂුන් වහන්සේලා දේශනා කරන ධර්මයේ තුලින් බුදුහාමුදුරුව දකින්න පුළුවන්. ඒ ධර්මයේ ඇහෙන ඇහෙන වාරයක් ගානේ මේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශිත ධර්මයේ නිමේ ප්‍රකාශ වෙන්නේ. ඒ ධර්මයේ තුල මට කියනවා ලෝභ දේශ මොහ යටපත් කරන්න කියලා. අලෝභ අධේස අමෝහ කිය ඉස්මතු කරගන්න කියනවා. එතකොට අකුසල මූලා කුසල මූල මොනවද? මම ඇත්තටම මේ ඔක්කොම යටපත් කරන්න ඕනි. පුළුවන් තරම් මගේ පරිත්‍යාග චේතනාව ඇති කරගන්න ඕනි. ඒක නිසා තමයි පෙර භවයන් තුල කරපු නිසා මං හොඳ මිනිස්සෙක් කියලා ඉපදුනේ කියලා කියනකොට බුදුහාමුදුරුව ගැන පුදුමාකාර ගෞරවයක් ඇති වෙනවා. ඒ වගේ ධර්මයත් එක්ක ඉන්නකොට නිරාමිස ප්‍රීතියක් ඇති වෙනවා. ඒ නිරාමිස ප්‍රීතිය මගින් අපි ජීවිතයේ හැමදාම ගෙවනකොට පුදුමාකාර ලස්සන ගෘහස්ථයක් ගොඩනැගෙනවා. විසාකා උපාසිකාවගේ වටිනා නිවස ගොඩනැගෙන්නේ මේ ලෝභ දේශමෝහ යටපත් කරපු නිසා, සෝවාන් වුණ නිසා. අනේ පිඩිසිටුතුමාගේ ජීවිතේ ලස්සන කරන්නේ දරුවන් එක්ක ඒ ගොඩනගා ගන්නේ ඒ සෝවාන් තත්ත්වයත් එක්ක දානශාලාව බවට පත් කරපු නිසා. ආන්න බලන්න නිතරම භික්ෂුන් වහන්සේලාගේ ඇසුර, ඒ වගේම බුදුහාමුදුරුවන්ගේ සමීපයට යෑම, මේ සියල්ලම සිද්ධ වෙනවා දන් දෙනකොට සාන්ත වූ සත්පුරුෂයන් ඇසුරු කරන. යාළුවන් මිත්‍රයන් හැටියටත් දන් දෙන්න කැමති අය තමයි ලං වෙන්නේ. ඒ අය ඇවිල්ලා සහයෝගය ලබා දෙනවා නිතර නිතර දන් දෙනකොට. එහෙනම් සාන්ත වූ සත්පුරුෂයන් වහන්සේලාගේ ඇසුර ලැබෙන එකක් ඔබට ආනිසංස විදියට ලැබෙනවා පුතේ. ඊළඟට කල්යාණෝ කිත්ති සද්දෝ අබ්බුග්ගංචි. තමන්ගේ කීර්තිරාවයක් පැතිරෙනවා. ඒ ගෙදරේ ඉන්න ඒ අම්මා, ඒ ගෙදරේ ඉන්න තාත්තා, ඒ ගෙදරේ ඉන්න දුව පුතා නිතරම දන් දෙන අය. පුදුම දෙයක්. ඒ දරුවා ඉපදුණු දවසේ ඉඳන්ම දන් දෙන්න කැමති. ආසාවන් වලට වැඩිය කැමති නෑ. අතහරින්නමයි කැමති. පූර්ව ජන්මයේ පුරුදු කරන ලද ඒ ගතිගුණයන් නිතර නිතර ඇති කරගන්නවා. ඒවහරා ජීවිකාව ගොඩනගාගෙන යනවා. දන් දීම ප්‍රගුණ කරනවා. කීර්තිරාවයක් පැතිරෙනවා මෙයා දන් දෙන්නම උපන් තැනැත්තෙක් කියලා. බලන්න කොච්චරනම් වැදගත්ද මේ කල්යාණියෝ කිත්ති සද්දෝ අබ්බුග්ගංචි. මේ කීර්තිරාවයන් ඉස්මතු වෙනවා පුතේ මේ දන් දෙන තැනැත්තාට. ආන්න දානංච කියලා කිව්වේ ඒකයි. ඊළඟට ගිහි ධම්මා අනපේකෝ හෝති. ගිහි ධම්මා කියලා කියන්නේ උතුම් පංචශීල ප්‍රතිපදාව. දන් දෙන තැනැත්තෝ නිතරම පංචශීලය ආරක්ෂා කරන. මේ පරිත්‍යාග කරන්න කලින් ශික්ෂාපදයන් සමාදන් වෙනවා. තිසරණයේ තුන් වතාවක් සරණ යනවා. සිල් සමාදන් වෙලා තමයි බුදුහාමුදුරන්ට බුද්ධ පූජාව පවත්වන්නේ. යමෙක් සිල්වත්ව ඉඳගෙන සිල්වතුන්ට දානය දෙනකොට ඒකේ ආනිසංස වැඩි පුතේ. යෝ සීලවා සීලවන්තේසු දදාති දානං ධම්මේන ලද්දං සුප්පසන්න චිත්තෝ. එහෙමයි බුදුහාමුදුරු දේශනා කළා තියෙන්නේ. යමෙක් සිල්වත්ව ඉඳගෙන සිල්වතුන් විසේ පූජා කරනවාද ආනේකෙන් ලැබෙන ආනිසංසය ඉතාම ප්‍රබල ආනිසංසයක් ලැබෙන්න පුතේ. ඔයාගේ ජීවිතේ කොච්චරනම් ලස්සන වෙයිද බලන්න මේ ප්‍රතිපදාව අනුගමනය කරලා. බුදු දහම කියලා කියන්නේ වැඳ වැඳ විශ්වාස කර කර ඉන්න දෙයක් නෙවෙයි, වැඳ වැඳම ඉන්න දෙයක් නෙවෙයි. ප්‍රතිපදානුකූලව අනුගමනය කරන්න ඕනි දෙයක්. පළවෙනියටම විශ්වාසය ඇති වෙන්න ඕනි බුදුහාමුදුරුවෝ ධම්මරත්නය සංඝරත්නය ගැන. ඒ විශ්වාසයේ තුලින් ගොඩනගාගෙන ඊට පස්සේ ප්‍රතිපදාවක් තියෙනවා. මේ ලෝකයේදී අත්විඳින්න තියෙන, අත්විඳලා බලන්න තියෙන, පරීක්ෂණ කරලා හොයලා බලන්න තියෙන එකම දහමක් තමයි බුදු දහම කියලා කියන්නේ. මේ ධර්මයේ තුල තමයි ප්‍රතිපදානුකූලව අනුගමනය කරන්න තියෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරන්ගේ දේශනාව මේ ලෝකයේදීම අත්දැක බලන්න පුළුවන් දෙයක්. පින්වතුනි තේරුම් ගන්න එනම් නිතරම පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා වෙනවා. ඔයා සිල්වතෙක් වෙනවා. කය වචන දෙක සංවර වෙනවා. ඒ සංවර වුණාට පස්සේ සිල්වත් භාවය නිසාම හැමෝටම ප්‍රියමනාප කෙනෙක් වෙනවා. ප්‍රාණඝාතය කරන්නේ නැහැ, සතුටින් ජීවත් වෙනවා. අනුන්ගේ දේවල් කඩා වඩා ගන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ. ඉතාම හොඳින් ජීවිකාව ගෙවාගෙන යනවා. ඊළඟට තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්නවා මොනවද? මේ කඩා වඩා ගන්න නැතුව, කාමයේ වරදව හැසිරෙන්නේ නැතුව, බොරු කියන්නේ නැතුව, සුරාමේරය ආදී මත් වෙන දේවල් පාවිච්චි කරන්නේ නැතුව ජීවිතය ඉතාම ලස්සනට ගෙනියනවා. ඒ ගෙනියනකොට නිතර නිතරම ඔය ශික්ෂාවන් ආරක්ෂා වෙනවා. අද උදේ මම පංචශීලයේ සමාදන් වුණා, දන් දුන්නා, දන් දෙන වාරයක් ගන්න. ගෙදර කෑම පිසෙලා විවේක තියෙන හැම වෙලාවකම වෙලාව තියෙනවා නම් වෙලාව අනුව ගෙදර බුද්ධ පූජාව පවත්වන්න පුළුවන්. හවසට ගිලම්පස ටිකක් හදලා ඊළඟට පූජා කරන්න පුළුවන්. ඒ සෑම අවස්ථාවකම පළමුවෙන් අපි කරන්නේ පංචශීලය සමාදන් වීම. ඒ සීලය තුළින් ආන්න ජීවිකාව බොහොම ලස්සනට ගොඩනගා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒක නිසයි කියන්නේ ගිහි ධම්මා අනපේතෝ හෝති, පන්සිල් රකින කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. අන්තිම කාරණේ මේ සූත්‍රයේදී පුතේ දේශනා කරනවා, කායස්ස බේදා පරම්මරණ සුග්ගතින් සග්ගන් ලෝකං උප්පජ්ජති. මේ ජීවිතයෙන් ඉවත් වුණාම, කායස්ස බේදා මේ ශරීරයෙන් ඉවත් වුණාට පස්සේ, පරම්මරණ සුග්ගතින් සග්ගන් ලෝකං උප්පජ්ජති, ස්වර්ගාදී සැප සම්පත්තියෙන් ලබන්න පුළුවන්කමක් ලැබෙනවා. දානං කලු සභාවේන සග්ගමානුස භෝගතා. දානේ කියලා කියන්නේ ප්‍රාර්ථනා කළත් නොකළත් ස්වර්ග මනුස්ස සම්පත්තියෙන් ලැබෙනවා. ලෝභ දේශ මෝහ යටපත් කරලා ඒ අය නිතර නිතර මෙනෙහි කරොත්, චුතිසිතට පහළ වුණොත් ස්වර්ග මනුස්ස සම්පත්තියෙන් ලැබෙන උතුම් පින්කමක් තමයි දානේ කියලා කියන්නේ. ආන්න එහෙනම් දානංච කියලා කිව්වේ නිකන් ආවට ගියාට වචනයක් නෙමෙයි පුතේ. සත්පුරුෂයෙක් විදියට දන් දෙන්න පුළුවන්. ඒකේ ආනිසංස ලැබෙන පින්කම. එතකොට අනේ පිටි සිටුතුමාටත් පුතේ මේ දානානිසංස බුදුරජාණන් වහන්සේ බොහෝ සෙයින් දේශනා කළා තියෙනවා. නිතරම දන් දුන්න කෙනෙක් තමයි අනේ පිටි සිටුතුමා. එතුමාටත් දේශනා කළේ පළවෙනියටම ආයුංකෝ ගහපති ඉට්ටා කන්තා මනාපාපිය රූපා. මේ ආයුෂ යම් කිසි කෙනෙක් කැමතින වන්නෝකෝ ගහපති ඉට්ටා කන්තා මනාපාපිය රූප, ලස්සනට ඉන්න කැමතිනම් මුහුණාදී දේවල් ලස්සන කරගන්න කැමතින. යසසෝකෝ ගහපති ඉට්ටා කන්තා මනාපාපිය රූප, කීර්ති රාවේ තමන්ගේ හොඳ ගතිගුණ ඉස්මතු කරලා සමාජය තුළ පැතිරිලා යනවන. සුකෝකෝ ගහපති ඉට්ටා කන්තා මනාපාපිය රූප, සැප කැමතින. ඒ සියලුම දේවල් කැමතින. සග්ගෝකෝ ගහපති ඉට්ටා කන්තා මනාපාපිය රූප, මේ සියලුම පහ ආයුෂයයි වර්ණයයි සැපයයි කීර්තියයි ඒ වගේම ස්වර්ගයයි කැමති අය දන් දෙන්න කියලා කිව්වා. ආයු සංවත්තනිකා පටිපදා පටිපජ්ජිතප්ප වන්න සංවත්තනිකා පටිපදා පටිපජ්ජිතප්ප මේවා යදලා ඉල්ලලා ප්‍රාර්ථනා කරලා ලබා ගන්න පුළුවන් දේවල් නෙවෙයි. අපි ගොඩාක් කලාවට පුතේ උත්සාහ කරන්නේ යදලා ඉල්ලලා ප්‍රාර්ථනා කරලා ලබා ගන්න. නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ දේශනාව මේ යදලා ඉල්ලලා ප්‍රාර්ථනා කරලා ලබා ගන්න දෙයක් නෙවෙයි, ප්‍රතිපදාව අනුගමනය කරන්න ඕන. ඒ ප්‍රතිපදාව තමයි මේ ඔක්කොම ලැබෙනවා දන් දෙන තැනැත්තාට. ආන්න එතකොට එතෙන්දිත් කියනවා මේ දානංච කියන වචනය තුළ කොච්චර දේවල් තව ත්‍රිපිටකයේ බොහෝ කාරණාවන් තියෙනවා පුතේ. ඒකින්ද පරිත්‍යාගය කියන එක පොඩි කාලේ ඉඳන් අපි පුරුදු පුහුණු කරගන්නෝ, පොඩි කාලේ ඉඳන් හුරු පුරුදු කරගන්න ඕනි දන් දීම කියන එක. ඊළඟට දෙවෙනි කාරණේ මේ ගාථාවෙන් කියනවා ධම්මචර්යාච, දහම තුල හැසිරීම ගොඩක් වැදගත් කියලා. ඒතොර මේ දහම තුල හැසිරෙන්නේ නැත්නම් අපි කොච්චර දේවල් කරත් වැඩක් නැහැ. පොඩි කාලේ ඉඳන්ම පුරුදු වෙන්න ඕනි බුදුහාමුදුරන්ගේ ධර්මයත් එක්ක ජීවත් වෙන්න, ධාර්මික වෙන්න. ඔයා ඇසුරු කරන යාළුවෝ කොච්චර වැරදි කරත් වැරදි නොකර ඉන්න පුළුවන් නම් ඔයා තමයි මේ ලෝකෙට පහළ වුණු විශිෂ්ටම පුතා හෝ දුව වෙන්නේ, වැඩිහිටියා වෙන්නේ. මොනතරම් යාළුවා මොනතරම් වැරදි දේවල් වලට පෙළඹුණත් ආනේ අය යහපතේ නියලෙනවා නම් වැරදි දේවල් සිද්ධ කරන අය අතර ඔයාට පුළුවන් නම් යහපතේ නියලෙන්න කොච්චරනම් වැදගත්ද. මේ ලෝකයට උපන්නට පස්සේ පුතේ ඔයා හැසිරෙන රටාව හොඳට හොයලා බලන්න. ඒ හැසිරෙන රටාවත් එක්ක ජීවිකාව ගෙවාගෙන යන්නේ යහපත් විදිහට නම්, ධර්මානුකූල ප්‍රතිපදාවට අනුව නම්, බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව නම්. යාළුවන්ගේ වැරදි ඕන තරම් තියෙන්න පුළුවන්, ඒවා යාළුවන්ගේ හදන්න උත්සාහ කරන්න. හැබැයි යාළුවෝ වැරදි කරා කියලා ඔයා වැරදි නොකර ඉන්නවා නම් ඔයා තමයි මේ ලෝකයට පහළ විශිෂ්ටම පුතා හෝ දුව. ඔයා තමයි මේ ලෝකයට පහළ යහපත්ම දුව පුතා වෙන්නේ. ඒක නිසා හොඳට ජීවිකාව ගොඩනගාගෙන යහපත් තැනකට යනකොට ආනේ ජීවිතය කොච්චරනම් වැදගත් වෙනවද. ඒ නිසා ධර්මයට කැමති අය තමයි මේ ලෝකයේ වටිනා අය බවට පත් වෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සුවිජානෝ බවං හෝති සුවිජානෝ පරාභව, ධම්මකාමෝ බවං හෝති ධම්මදෙස්සී පරාභව. කෙනෙක් අපිට දැක ගන්න පුළුවන් මේ ලෝකයට පහළ වුණාම හොඳ ගුණධර්මයන්ගෙන් යුක්ත කෙනා, හොඳ ගුණධර්මයන්ගෙන් යුක්ත දරුවා, හොඳ ගුණධර්මයන්ගෙන් යුක්ත වැඩිහිටියා අපිට වෙන් කරගන්න පුළුවන්. අයහපත් ගතිගුණ තියෙන කෙනා එයා හැසිරෙන රටාවන් අනුව අපිට එයාව වෙන් කරගන්න පුළුවන්. ධම්මකාමෝ බවං හෝති ධර්මයට කැමති කෙනා හොඳ ගුණධර්මයන් ප්‍රගුණ කරමින් යහපත් විදිහට සමාජය තුළ ගොඩනගා ගන්න. ධම්මදෙස්සී පරාභව, මේ ධර්මයට කැමති නැති ඒකට පරිබාහිරව යන ඒකින් විරුද්ධව ක්‍රියා කරන කෙනා නිතර නිතරම පරිහානියට පත් වෙනවා කියලා අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ දරුව හැමෝම ධර්මය නිතර අහන අය බවට පත් වෙන්න ඕනි, ධර්මයට කැමැති අය බවට පත් වෙන්න ඕනි. එහෙම ධර්මයට කැමැත්තක් ඇති කරගන්නකොට අන්න බලන්න සුවිජානෝ බවං හෝති සුවිජානෝ පරාභව, ධම්මකාමෝ බවං හෝති ධම්මදෙස්සී පරාභව. මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යමෙක් ධර්මයට කැමතිනම් ආන්නයා දියුණුවෙන් දියුණුවට යන තැනැත්තෙක් බවට පත්. ධර්මයට දේශ කරන, ධර්මය ප්‍රතික්ෂේප කරන, මේ ධර්මය එපා කියලා යම් කිසි කෙනෙක් ඇති කරගන්නවා නම් ආන්නයා මොකද කරන්නේ, මේ ධර්මය තුල පිරිහීමට තමයි පත් වෙන්නේ. ඒකට බලපාන්නේ ධර්මචර්යාව හා අධර්මචර්යාව. කෙනෙක් ධර්මචර්යාවේ හැසිරෙනවා නම් එයා යහපතට යොමු වෙනවා, අධර්මචර්යාවේ හැසිරෙනවා නම් එයා අයහපතට යොමු වෙනවා. දැන් ලෝකපාලක ධර්ම අතර අපිට හිරි ඔත්තප්ප දෙක ජීවිතේ තියෙන්න ඕනි. පව් කරන්න ලැජ්ජාව හා බය කියන දෙක පුතේ තියෙන්න ඕනි. ඔය දෙක යම් දරුවෙක් තුළ නැත්තම්, පව් කරන්න බයක් ලැජ්ජාවක් නැත්තම් එයා හැම වෙලාවෙම පිරිහුණු කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් ජීවිතය තුළ ඇති කරගන්න ඕනි දෙයක් තමයි පවට ලැජ්ජාව හා බිය කියන දෙක තියෙන්න ඕනි. මේ ධර්මචර්යාව හා අධර්මචර්යාව පිළිබඳව හොයා බලනකොට අපිට බොහෝ කාරණාවන් දැක ගන්න පුළුවන් පුතේ. මේ වැඩිහිටි සමාජයටත් ඒක වැදගත් ධර්මචරියාව හා අධර්මචරියාව පිළිබඳව හොයාගන්න එක. පංචශීලයේ ප්‍රතිපදාව කඩනවා නම් ඒක අධර්මචරියාවක්. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට පරිබාහිරව පිටින් යනවා නම් එතන තියෙන්නේ අධර්මචරියාවක්. ධර්මයෙන් තොර වුණු සමාජය හැම වෙලාවෙම විනාශකාරී ස්වභාවයට තමයි පත් වෙන්නේ. හොඳට බලන්න, ලෝකේ ප්‍රාණඝාතය කරනවා නම් ඒ සමාජයේ පිරියනවා. හොරකම් කරනවා නම් ඒ සමාජයේ පිරියනවා. කාමයේ වරදවා හැසිරෙනවා නම් ඒ සමාජයේ පිරියනවා. බොරු කියනවා නම් එතන පිරියනවා. ඊළඟට කේලාම් කියනවා නම් එතන පිරියනවා. හිස් වචන කතා කර කර කාලේ නාස්ති කරනවා නම් පිරියනවා. පරුස වචන නම් භාවිත කරන්න පිරියනවා. අවිද්‍යාව දැඩි ලෝභයෙන් යුක්තයි නම් එතන පිරියනවා. තරහව දැඩිව තියනවා නම් කෙනෙකු මැරීමේ චේතනාවක් තියෙනවා පිරියනවා. මිත්‍යා දෘෂ්ටි පස්සේ එල්බගෙන ගිහිල්ලා ඒ මැත්තෙම ජීවිකාව ගොඩනගා ගන්න යන්න හදනවා නම් පෞරුෂයක් නැත්තම් දෛවයේ විතරක් විශ්වාස කරගෙන ජීවත් වෙනවා නම් ඒ හැම තැනම පිරියනවා. රාමිර පාණයෙන් ආදී මත්වීම ජීවිතයේ සතුට කියලා හිතාගෙන ඉන්නවා නම් ඒ සමාජයේ පිරියනවා. ඒක ශාරීරිකව පිරියනවා, ඊළඟට මානසිකවත් පිරියනවා, ගෘහස්ථයක් විදියටත් පිරියනවා. මේ කාරණාවන් බුදුහාන්ගේ දේශනාවෙන් තොර වෙලා යම්කිසි කෙනෙක් අධර්ම චර්යාවේ හැසිරුණොත් එම ඒ අය දුගතී තැනකට තමයි යන්නේ. ඒ පිළිබඳව බුදුහාමුදුරුව විවිධ තැන්වල පුතේ දේශනා කළා තියෙනවා. අධර්ම චර්යා කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේදී බුදුහාමුදුරුව දේශනා කරන්නේ කෝනුකෝ භෝගෝතම හේතු කෝපච්චයෝ. මෙන්න මෙහෙම දේශනා කරනවා. දුගතියට යෑමට සිද්ධ වෙන හේතු මොනවද කියලා අහනවා බුදුහාමුදුරුව. කෙනෙක් දුගතියට යන්න වෙනවනම්, ඒ දුක් විපාක විඳින තැනකට යන්න වෙනවනම් ආන්නේකට හේතු මොනවද? ඇයි කෙනෙක් දුගතියට යන්න උනේ? දුගතියට යෑමට සිද්ධ වෙන කාරණේ මොකද්ද කියලා බුදුහාමුදුරුව ප්‍රශ්න කරපු අවස්ථාවන් තියෙනවා. ඒ දුගතියට යන හේතු මොනවද කියලා හොයන්න කියලා. අන්න එතෙන්දී බුදුහාමුදුරුව මේ ප්‍රශ්නයට පිළිතුරක් ලබා දෙනවා. අධම්මචරියා විසමචරියා හේතුකෝ බ්‍රාහ්මන්. ඒවම් මේ විදිහට මේ ජීවිතේ අධම්මචරියා ධර්මයෙන් තොර වෙලා අධාර්මිකව කෙනෙක් ඇසිරෙනවා නම් අන්න එයා නිරයට යන කාරණයක් කියලා දේශනා කරන්නේ. අධම්මචරියා විසමචරියා, විසම කියලා කියන්නේ මේ සමාජයට හිරි ඇරවන විදිහට ජීවත් වෙනවා නම්. දැන් බලන්න, සමහරක් වෙලාවට ගෘහස්තය තුල ජීවත් වුණාට අනෙත් ගෙවල් වලට පුදුම කරදරයක් වෙන විදිහට, සමහරක් වෙලාවට මත් වෙලා කෑ ගහනවා මුළු ගමම එපා වෙන්න, හැමෝටම එපා වෙන්න, කෑ ගහනවා, හූ කියනවා, මොනතරම් දේවල් කරනවද බලන්න නූතන සමාජයේ සමහරක් ගෙවල් වල. ඊළඟට මේ තාක්ෂණික මේවලම්, ඒ කියන්නේ ශබ්ද විකාශනය ආදී දේවල් දාගෙන ඒ හරහා අනිත් ගෙවල් වලට මොන තරම් කරදරයක් වෙන අවස්ථාවන් තියෙනවද? සමහරක් ගෙවල් වල දරුවෝ ඉගෙන ගන්නවා, විභාගයක් ආසන්න ඉන්න දරුවන්ට පාඩම් කරන්න විදියක් නැහැ, මුළු ගමටම ඇහෙන්න ශබ්දය දාගෙන ඒකෙන් සතුටක් කියලා විඳින්න උත්සාහ කරනවා. මේවා පවා විසමචර්යා තමයි පුතේ. අනිත් අයට කරදරයක් වෙන විදියට, හිරිහැරයක් වෙන විදියට ජීවත් වෙනවා නම් අන්න ඒ ඔක්කොම විසමචර්යාවක් තමයි. තමන්ගේ ජීවිකාව අනුන්ට හිරියරයක් නොවන විදියට ගොඩනගා ගන්න ඕනේ. එහෙම ගොඩනගා ගන්න බැයි නම් එතන ලොකු ගැටලු සාගත තැම්මතු වෙනවා. අර මත් වෙලා වගේ දෙයකින් එහෙම සිද්ධ කරනවා නම්, දැන් සමහරක් වෙලාවට ඒ වගේ තැන් තියෙන්නේ ওই රාත්‍රී භාගයේ රෑ මැද වෙනකල් නිඳා ගන්න නැති වෙන්න, ඒ වගේ දේවල්. ඒ ශබ්දේ වුණත් අපි යොදා ගන්න ඕනේ. කෙනෙක්ගේ අනාගතේ ලස්සන කරනවා නම් ඒක ගැටලුවක් නෑ, ඒ සඳහා යොදා ගන්නවා. මේ අනවශ්‍ය විදියට ඒ දේවල් යොදා ගන්නකොට අන්න ඒක ප්‍රශ්නයක්. හැබැයි සෑම අවස්ථාවකම අනික් කෙනෙකුට ප්‍රශ්නයක් ඇති නොවන විදියට යොදා ගන්න ඕනේ. ඒ යොදා ගන්නකොට අන්න බාණ්ඩ ඒක ගොඩාක් ලස්සන ජීවිතයක් බවට පත් වෙනවා. ඊළඟ කෙනෙක්ගේ හැසිරීම රටාවන් පාරේ යනකොට, ඩ්‍රයිව් කරනකොට, ඔය සෑම අවස්ථාවකම අනිත් අයට කරදරයක් වන විදියට ක්‍රියාත්මක වෙනවා නම්, හිරියරයක් වන විදියට ක්‍රියාත්මක වෙනවා නම්, ඔබගේ හැසිරීම රටාවන් විසමචර්යාවන් කියලා කියන්නේ අන්නේ චර්යාවන් නිසා ජීවිතේ ගොඩාක් පරිහානියට තමයි පත් වෙන්නේ. අන්නේක අධම්මචර්යා හැටියට දක්වන්නේ. මෙතෙන්දි දේශනා කරනවා ඒවා මිදේ කච්චෝ සත්තා කායස්ස බේදා පරම්මරණ අපායන් දුග්ගතින් විනිපාතන් නිරයන් උප්පජ්ජන්. මේ බලන්න මේ අපායේ දුගතියේ උපදින්න මේ විසම චර්යාවන් මේ අධර්ම චර්යාවන් හේතු වෙනවා. ඒ මොකද්ද? අර වැරදි බුදුරජාණන් වහන්සේගේ දේශනාවට පිටින් යම් කිසි කෙනෙක් හැසිරෙනවා නම් අන්න ඒවා දුගතියට යන ගාරණාවන් හැටියට තමයි දක්වන්නේ. ධම්මචරියා සමචරියා හේතුකෝ බ්‍රාහ්මණ ඒවං මිදේ කච්චේ සත්තා කායස්ස බේදා පරම්මරණ සුග්ගති සග්ගන් ලෝකං උප්පජ්ජති. මේ සුගත සංඛ්‍යාත දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලබන්න නම් ධාර්මික චර්යාව හේතු වෙනවා කියලා මෙන්න මේ සූත්‍රයේදී බ්‍රාහ්මණයෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් අපි මේ ධර්මයේ හැසිරෙන්න උත්සාහ කරන්න ඕනේ. ඊළඟට මේ අධර්ම චර්යාවන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ත්‍රිවිධාකෝ බ්‍රාහ්මණ අධර්ම චර්යා විසම චර්යා. මේ කයෙන් සිදුවන අකුසල කර්ම තුන අධර්ම චර්යාවක් හැටියටයි දක්වන්නේ. චතුබ්බිදා වාචාය අධම්ම චර්යා විසම චර්යා. මේ සූත්‍රයේදී කියන්නේ වචනයෙන් සිද්ධවන අකුසල කර්ම හතරම අධර්ම චර්යා හැටියට. ත්‍රිවිධා මනසා අධම්ම චර්යා විසම චර්යා. මේ මනසින් සිද්ධවන අකුසල කර්මත් එහෙමයි. ඒ කියන්නේ ප්‍රාණඝාතය, අදත්තා දානෙ, කාමිත්‍යාචාරේ, මුසාවාදා, පිසුනාවාචා, පරුසාවාචා, සම්පප්පලාපා, අවිද්‍යා, ව්‍යාපාද, මිච්ඡාදිටි. මේ දස අකුසල කර්ම යම්කිසි කෙරෙන් කරනවා නම් ආන්නේවට කිව්වා අධර්ම චර්යා කියලා. ආන්නේ නම් දානංච ධම්ම චර්යාච. මේ දානංච ධම්ම චර්යාච කියලා කියන්නේ ධර්මචර්යාවේ හැසිරෙන්න ඕනි, දන් දෙන්න ඕනි කියලා අපි ධාර්මික වෙන්න ඕනි. ඊළඟට ඥාතකානංච සංඝෝ, ඥාතීන්ට සංග්‍රහ කරන්න ඕනි. දැන් කිඹුල්වත් නුවරට වැඩම කරලා යසෝදරා දේවියට, රාහුල කුමාරයාට, නන්ද කුමාරයාට, සුද්ධෝදන රජතුමාට, මහා ප්‍රජාපති ගෞතමී දේවියට, මාතෘ දිව්‍ය රාජයාට මේ ආදී වශයෙන් ඊළඟට ගැටුම් ඇති වුණු වෙලාවේ ඥාති පිරිසට බුදුහාමුදුරුවෝ තමන් වහන්සේගේ චරිතයෙන්ම පෙන්වුවා ඥාතීන්ට කොහොමද ඉහලින්ම සලකන්නේ කියලා. රජකමට වඩා නිවන උතුම් කියලත් පෙන්නපු අවස්ථාවක්. කොච්චර දේවල් තියෙනවාද? තමන් වෙනුවෙන් කැප වෙලා හොඳ ජීවිතයක් ගත කරමින් හිටපු යසෝදරාවන් රහත් තෙරණියක් බවට පත් කරා, තමන්ව හදාවඩා ගත්ත ප්‍රජාපති ගෝතමිය රහත් කරා, පිය රජතුමා රහත් භාවයට පත් කරා, අම්මාට ලොකු සහනයක් ලබා දුන්නා. මේ වගේ සංග්‍රහයක් කාටද කරන්න පුළුවන්? ඒක නිසා ඥාතීන්ට සංග්‍රහ කරන්න ඒ වගේ දේවල් සිද්ධ කරනවා. මේවා උතුම් මංගල කාරණාවක්. ඒක නිසා ඒ වගේ දේවල් වලදී අපි මේ දේවල් අනුගමනය කරන්න ඕනි. ඊළඟට පුතේ ඔයාටත් පුළුවන් දෙමව්පියන්ට සලකන්න, වැඩිහිටියන්ට සලකන්න, ඥාතීන්ට සලකන්න. දැන් දෙමව්පියන්ට සලකන විදිය සිංහාලෝවද සූත්‍රයේදී නැගෙනහිර දිසාවට උපමා කරලා දෙමව්පියන් දූ දරුවන් අතර සම්බන්ධය දක්වනවා. එතකොට දෙමව්පියන් දරුවන්ට සංග්‍රහ කරන්න ඕනි කරුණු පහකින්. දරුවන් පවින් වළක්වන්න ඕනි, දරුවන් යහපත් ක්‍රියාවල යොදවන්න ඕනි, දරුවන්ට හොඳින් උගන්වන්න ඕනි, සුදුසු කාලේ ආවා විවාහ කරලා දෙන්න ඕනි, සුදුසු කාලේ දායාද පවරා දෙන්න ඕනි. දෙමව්පියෝ ඒ විදිහට සංග්‍රහ කරනකොට දරුවන් දෙමව්පියන්ට මව්පියන්ට බැරි කාලයක පෝෂණය කරන්න ඕනි. ඊළඟ මව්පියන්ගේ සියලු කටයුතු කරලා දෙන්න ඕනි. මව්පියන්ගේ සිරිත් විරිත් කුල සිරිත් පරපුර රැකගෙන යන්න ඕනි පුතේ ඔයාලා. මව්පියන් දුන් දායාද රැකගෙන ආරක්ෂා කරගෙන යන්න ඕනි. මව්පියන් මිය ගියාට පස්සේ මොකද කරන්නේ? ආනේ අයට පින් දෙන්න, ඒ පින් කටයුතු සිද්ධ කරන්න ඕනි. ආන්නේ එහෙම කරනකොට ඔය අයගේ ජීවිතේ කොච්චර ලස්සන ස්වභාවයට පත් වෙනවද බලන්න. එහෙනම් අපි හොඳට මතක තියාගන්න ඕනි කාරණයක් තමයි ඥාතකානංච සංඝෝ, ඥාතීන්ට සංග්‍රහ කරන කෙනෙක් බවට පත් වෙන්න ඕනි. ඒක උතුම් මංගල කාරණයක්. ඊළඟට අනවජ්ජානි කම්මානි. අනවජ්ජානි කම්මානි කියන්නේ නිවැරදි දේ කරන්න පුළුවන් වෙන්න ඕනි. ඒතොර නිවැරදි දේ කරනවා නම් පුතේ ඔයා අවබෝධ කරගන්න දසවස්තුක සම්මාදිට්ඨියවත් අවබෝධ කරගෙන ජීවත් වෙන්න ඕනි. ඒතොර දසවස්තුක සම්මාදිට්ඨිය අවබෝධ කරගෙන ජීවත් වෙනවා කියන්නේ ඒකේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕනි. දන් දීමේ විපාක තියෙනවා කියලා දැනගන්න ඕනි. උතුමන්ට පූජා කිරීමේ විපාක තියෙනවා කියලා දැනගන්න ඕනි. ගුණවතුන්ට පුද පඳුරු දීමේ විපාක තියෙනවා කියලා දැනගන්න ඕනි. හොඳ නරක ක්‍රියාවල විපාක තියෙනවා කියලා දැනගන්න ඕනි. පරලොව ගියවුන් මෙලොවට පැමිණීමක් තියෙනවා කියලා දැනගන්න ඕනි. මෙලොව සිටින අය පරලොවක් තියෙනවා නිවන් නොදැක්කොත් කියලා මතක තියාගන්න ඕනි. මවට කරන හොඳ නරක ක්‍රියාවලට විපාක තියෙනවා කියලා දැනගන්න ඕනි. පියාට කරන හොඳ නරක ක්‍රියාවල විපාක තියෙනවා කියලා දැනගන්න ඕනි. මව්පියන් නොමැතිව පහළවන සත්වයොත් ඉන්නවා කියලා දැනගන්න ඕනි. යහපත් මාර්ගයට මේ හැම දෙයක්ම අවබෝධ කරගෙන ජීවත් වෙන්න ඕනි. මෙලොව පරලොව සත්‍ය අවබෝධය කරගෙන ඉතාම ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඒ පිළිබඳව දේශනා කරන අය ඉන්නවා කියලා දැනගන්න ඕනි. මෙලොව පරලොව යහපත පිණිස දේශනා කරන අය මේ දසවස්තුක සම්මාදිට්ඨියවත් දැනගත්තොත් ආන්න පුතේ ඔයාගේ ජීවිතේ කොච්චරන ලස්සන ස්වභාවයට පත් වෙනවද? ඒව දැනගන්න ඕනි. නිවැරදි දේ කරන්න නම් මේ ටික දැනගෙන ඒව අනුගමනය කරන්න ඕනි. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඕනි. පටිච්ච සමුප්පාදය අවබෝධ කරගන්න ඕනි. සතිපට්ඨානේ තේරුම් අරගෙන ඒක අනිත්‍ය දුක් අනාත්ම විදියට විදර්ශනාත්මක ඥාණයෙන් වඩන්න ඕනි. ඒ තුල ඊතර වීමක් ඇති කරගන්න ඕනි. ඒ ඇතිවීමෙන් තමයි ඔයාට මේ ලෝකේ ලැබූ මනුස්සකමට වටිනාම දේ එකතු කරාවෙන්නේ. අන්න එතෙන් යන්න අපේ චූටි දුව පුතා වටහා ගන්න ඕනි. වැඩිහිටි සමාජයේ තේරුම් ගන්න ඕනි. ඒ තේරුම් අරගෙන මේ ගුණධර්මයන් ප්‍රගුණ කරගෙන යහපත් වන විදියට ජීවිකාව ගොඩනගා ගන්න හැම දිනාටම මේ උතුම් ධර්මයේ පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අද පුතේ මම දේශනා කළේ දන් දීම පිළිබඳව, ධාර්මිකව හැසිරෙන විදිය, ඥාතීන්ට සංග්‍රහ කරන විදිය, වැරදි විදියට හැසිරෙන්නේ නැතුව නිවැරදි දේ කරමින් ජීවිකාව ගෙවාගෙන යනවා නම් ආන්න මේ ලෝකේ උතුම්ම කාරණා හතරක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ දේවල් අවබෝධ කරගෙන ජීවිකාව ගොඩනගා ගන්න ඔය දරුවන්ගේ, වැඩිහිටි සමාජයේ යහපත දියුණුව නිරන්තරයෙන්ම ඇති වෙයි. ඒ සඳහා මේ ධර්මයේ පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. උතුම් ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් ලබා ගත්තා වූ පුණ්‍ය ශක්තිය පළමුවෙන් ඉෂ්ඨකාමී පින් කැමැති සම්මයා දෘෂ්ටික සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසීම පිණිසම දෙවියන්ට හේතු ආසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. නමි මියගේ සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. දුකෙන් මිදේවා. නිවන් ලබා ගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ පුණ්‍ය ශක්තිය හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමා රේනෝද සිල්වා මැතිතුමා, එම මැතිනිය දූදරුවන් ඇතුළු පවුලේ හැම දෙනාටමත්, හිරු FM කාර්ය මණ්ඩලයේ සෑම සිළු දෙනාටමත්, හිරු මාධ්‍යයේ සියලුම දෙනාටත් මේ ධර්මාශ්‍රවණය කළ වැඩිහිටියන්, ඒ වගේම අපේ චූටි දුව පුතා ඇතුළු සෑම සිළු දෙනාටමත් මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් හැම දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා, දීර්ඝායුෂ ලැබේවා, නිරෝගී සම්පත්තිය ලැබේවා, මෙලොව සැපවත් වේවා, හැම දිනාටම නිර්වාණය කරා යන්නම මෙය පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්칸තු ලෝක සාසනං. හැම දිනාටම තෙරුවන් සරණයි.
අද සිනසුරාදා හිරු සදහම් උදෑසන ධර්මදේශකයාණන් වහන්සේ ඇහැලියගොඩ ඇරෑපොල ශ්‍රී විශුද්ධාරාම මහා විහාරාධිකාරී, ඇරෑපොල ජාතික පාසලේ ආචාර්ය, රාජකීය පණ්ඩිත, ගෞරව ශාස්ත්‍රවේදී, ඊයදල සුමනසිරි ස්වාමීන් වහන්සේ.